ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
අපි එමනම් තවත් මාසයක හමු වෙනවා. ඔස්ට්‍රේලියානු දේශයේ සිටින විප්‍රවාසීව වාසය කරන අපේ සිංහල ජනප්‍රජාව අතරින් එළිදකපු තවත් නිර්මාණයක් පිළිබඳව සම්භාෂණයේ දෙනට සාහිත්‍ය සම්භාෂණ විශේෂංගයෙන්. මේ විශේෂංගයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙරට සිටින අපේ සිංහල ජනප්‍රජාවෙන් අපේම ජනප්‍රජාවට දායක වන නිර්මාණ පිළිබඳව සාකච්ඡා කිරීම. එය කෙටි කතාවක්, කාව්‍ය ග්‍රන්ථයක්, නවකතාවක් හෝ ඕනෑම ආකාරයේ සිංහල කෘතියක් වන්නට පුළුවන්. මෙවර අපි අවධානය යොමුවන්නේ පරිවර්තිත කෙටි කතා සංග්‍රහයක් පිළිබඳව. ඇනා ගෙල පැලඳ සහ තවත් කතා. මේකට ප්‍රස්තුත වෙන්නේ රුසියානු ලේකක ඇන්ටන් චෙකොෆ් විසින් රචනා කරන ලද කෙටිකතා. මේකේ තියෙන විශේෂත්වය තමයි රුසියානු බසින් රචිත මේ කෙටිකතා ඉංග්‍රීසියට පරිවර්තනය නොවි කෙලින්ම ඍජුවම සිංහල භාෂාවට පරිවර්තනය වීම. මේ කර්තව්‍ය සිද්ධ කරලා තියෙන්නේ සිඩ්නිවාසීව ලේඛනයේ යෙදෙන පාලිත ගණේවත්ත අතින්. මේකට යම් විශේෂත්වයකුත් තියෙනවා. මොකද පාලිත ගණේවත්ත මහතා සිඩ්නිවාසීව සිටි ලේඛනයේ යෙදෙන අතරතුරේදී බොහෝ වෙලාවට මේ රුසියානු සාහිත්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙක් විදිහට අපි හඳුනාගෙන තිබීම. එහි විශේෂත්වය වන්නේ ඔහු වසර 10ක පමණ කාලයක් රුසියාවේ අධ්‍යාපනයේ නියැලෙන ගමන් රුසියානු සංස්කෘතිය, රුසියානු භාෂාව පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව සිටින පුද්ගලයෙක් වන නිසා මේක දුර්ලභ අවස්ථාවක්. වෙනත් භාෂාවකින් රචිත ඒ සාහිත්‍ය නිර්මාණ කෙලින්ම සිංහලයට පරිවර්තනය කිරීමට යමෙකුට ලැබෙන අවස්ථාව. ඉතින් ඒ අර්ථයේ ඇනා ගෙල පැලඳ සහ තවත් කතා කියන මේ කෙටි කතා සංග්‍රහයෙන් ඇන්ටන් චෙකොෆ් විසින් රචිත කෙටි කතා 12ක් එකතු කරගන්නවා. මේ කෙටි කතා 12 ඇතුළත් මේ ග්‍රන්ථය පිළිබඳවයි අද දවසේදී අපේ අවධානය. ඉතින් ඒ සඳහා ග්‍රන්ථ විචාරක කාර්යභාරයට තවත් විප්‍රවාසීව සිටමින් ලේඛනයේ යෙදෙන මෙල්බන් වාසී ජගත් ජේද්‍රිසිංහ සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ජගත්, එමනම් අයිබෝන් කියමින් ඔබ අපේ විශේෂංගයට පිළිගන්නවා.
අයිබෝන් දිල්රුක්ෂි.
හොඳයි, දැන් මේ ඇනා ගෙල පැලඳ සහ තවත් කතා කියන මේ කෙටි කතා සංග්‍රහයට කෙටි කතා 12ක් ඇතුළත් වෙනවා. යෙගෝර් ගුසෙෆ්, රොත්ස්චයිල්ඩ්ගේ වයලීනේ, ඇනා ගෙල පැලඳ, බැවුම් පියස සහිත ගෙය, උපන් නිවසේදී කොපුවක් තුල සිර වූ මිනිසා, නෙල්ලි, ප්‍රේමය පිළිබඳව, අලුත් ගෙදර, බල්ලා සමග ඇවිදින කාන්තාව සහ රදකුරුතුමා කියන කෙටි කතා 12. ජගත්, අපි මේ සාකච්ඡාවේ ප්‍රවිෂ්ටයක් අරගන්නත් එක්ක මුලින්ම ඔබේ අදහස දැනගන්නට කැමැතියි. රුසියානු බසින් කෙලින්ම සිංහලයට පරිවර්තනය වුණු මේ කෙටි කතා සංග්‍රහය පිළිබඳව ඔබේ නිර්වචනය මොකක්ද කියලා.
නිර්ලක්ෂ පරිවර්තන ග්‍රන්ථයක් කියනකොට අපි කල්පනා කරන්න ඕනේ ප්‍රධාන කාරණය තමයි මගේ සැලකීමේ හැටියට යම්කිසි ග්‍රන්ථයක් පරිවර්තනය කළාට පස්සේ ඒක කොයිතරම් හොඳට සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවද කියන එක. මොකද මේ කාලේ හරියට පරිවර්තන බිහි වෙනවා. පරිවර්තන ග්‍රන්ථ හැමතැනම මේක නිකන් එක අපි කියන්නේ
එක
විලාසිතාවක් වෙලා වගේ නොකඩවාම පරිවර්තන ග්‍රන්ථ බිහි වෙනවා. මේ බිහි වෙන පරිවර්තන ග්‍රන්ථ කියවන විට අපට දැනෙන දෙයක් තමයි මේ ග්‍රන්ථවල 75%ම භාෂාව හරිම අන්තිමයි කියන එක. සමහර පොත් තියෙන අතිශය ජනප්‍රිය පරිවර්තන කෘති මම නම් වශයෙන් නොකීවත් නමුත් කියවගෙන යනකොට හරිම අප්‍රසන්නකමක් ඇති වෙනවා මේවායේ පාවිච්චි වෙන භාෂාව පිළිබඳව. මේ භාෂාව හරිම දුර්වලයි. මේ පාලිතගේ මේ පරිවර්තනය කියවගෙන යන විට මට දැනෙච්ච දෙයක් තමයි පරිවර්තකයාගේ භාෂාව කොච්චර හොඳද කියන එක. එනිසා මේ පරිවර්තනය කියවගෙන යෑමේදී කිසිම වෙහෙසක් දැනෙන්නේ නැහැ, අප්‍රසන්නතාවක් ඇති වෙන්නේ නැහැ. මම හිතන විදිහට පාලිත අතින් ඉතා හොඳ නිර්මාණයක් නැත්නම් ඉතා හොඳ පරිවර්තනයක් මේ පොතේදී සිදු වෙලා තිබෙනවා.
අවසනාවට අපිට මේ අපි දෙන්නට සාකච්ඡා කරන්න හැකියාවක් නැහැ. රුසියානු භාෂාවයි සිංහල භාෂාවයි කොයිතරම් සාරවත් භාෂාවක්ද කියලා. මොකද භාෂාවකින් තවත් භාෂාවකට ඍජු මේක පරිවර්තනය වුණු කෘතියක් නිසා. නමුත් මේ සාමාන්‍යයෙන් අපි පරිවර්තන කෘතියක් විදිහට සැලකුවාම පරිවර්තන කෘතිවල යම් යම් ලක්ෂණ තියෙනවා. දැන් මුල් කෘතියට හානියක් නොකර ඒවා අපේ භාෂාවට ගැළපෙන පරිදි සකස් කර ගැනීම. එතකොට ඇතැම් වෙලාවට ඒ විදේශීය ඒ සංස්කෘතික ලක්ෂණ, සමාජීය ලක්ෂණ අපේ ජනප්‍රජාවට කිසිදු හානියකින් තොරව රසවත්ව ඉදිරිපත් කිරීමේ හැකියාව. මේ වගේ කරුණු අතින් ගත්තාම මේ ග්‍රන්ථය කොයිතරම් මට්ටමක තියෙනවා කියලාද ඔබට හිතෙන්නේ?
අර දිල්රුක්ෂ කිව්ව කාරණේ හරිම වැදගත්. මොකද පරිවර්තනයක් සාර්ථකයි කියන්නේ මුල් කෘතිය රසය නොනසා අනෙක් භාෂාවට හැරවීම. ඉතින් අර ඔයා කිව වගේම දිල් රුක්ෂ මෙතනදි පොඩි අවාසනාවක් තියෙනවා. අපි දෙන්නටම රුසියානු භාෂාව බැහැනේ. ඒ නිසා මේ රුසියානු භාෂාවේ කොහොමද තිබුණේ, මේක සිංහලයට කොහොමද ලියවුනේ කියලා සංසන්දනයක් කරන්නට අපිට හැකියාවක් නැහැ. අපිට හැකියාව තියෙන්නේ මේක කොයිතරම් හොඳින් සිංහලෙන් ලියවිලා තිබෙනවාද කියන කාරණේ. අර දිල්රුක්ෂ කිව්වාගේ බොහෝ සාහිත්‍ය කෘති අපිට හමු වෙන්නේ මුල් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා ඊළඟට ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය වීමෙන්. යම් කෘතියක් යම් භාෂාවක ඉඳලා තව භාෂාවකට පරිවර්තනය වෙනකොටම එතන යම් යම් වෙනස්කම් වෙනවා. එතන ඉඳලා තවත් තුන්වෙනි භාෂාවකට පරිවර්තනය වෙනකොට තවත් වෙනස්කම් වෙනවා. ඒ හින්දා අතරමැදි භාෂාවක් කරා සිංහල භාෂාවට පරිවර්තන වෙන කෘතිවල බොහෝ පරිවර්තනයේ දුර්වලතා අපට දැක ගන්නට පුළුවන්. නමුත් මේ පොතේ තියෙන විශේෂත්වය තමයි පාලිත කියන්නේ රුසියානු භාෂාව පිළිබඳ ඉතා හොඳ දැනීමක් තිබෙන කෙනෙක්. ඔහු කෙලින්ම රුසියානු භාෂාවෙන් තමයි සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ. මෙහෙම අවස්ථා බොහොම විරලයි. ඉංග්‍රීසි නොවන වෙනත් භාෂාවකින් කෙලින්ම සිංහල භාෂාවට පරිවර්තනය වෙන අවස්ථා.
ඔව්, ඇත්තටම දැන් මේ ග්‍රන්ථයේ තවත් වටිනාකමක් එකතු කරලා තියෙනවා කතුවරයා විසින්, පාලිත ගණේවත්ත විසින්. ප්‍රස්තාවනාවට එකතු කරලා තියෙනවා ඇන්ටන් චෙකොෆ් මේ ලේඛකයා පිළිබඳව, ඔහුගේ ඉතිහාසය පිළිබඳව වන යම් සටහනක්. ඊට පස්සේ චෙකොෆ්ගේ කෙටි කතා පිළිබඳව යම් අදහසක් එකතු කරලා තියෙනවා ලොකු විස්තරයක්. ඉන් අනතුරුව මේ ග්‍රන්ථයට ඇතුළත් වන කෙටි කතා පිළිබඳව කෙටි විස්තරයක් සහ චෙකොෆ්ගේ භාෂා රීතිය යනුවෙන් තවත් කොටසක් එකතු කරලා තියෙනවා මේ කෙටි කතා පටන් ගන්නට කලින්. ඉතින් මේක එක්තරා අන්දමකට මේ රුසියානු සාහිත්‍ය හැදෑරීමක් බවටත් පත් කරගන්නට පුළුවන් යම් කිසි පාඨකයෙකුට. රුසියානු සාහිත්‍යයට උනන්දුවක් දක්වන ඒ ලේඛකයන් පිළිබඳව, ඔවුන්ගේ වතගොත පිළිබඳව දැනගන්නට උනන්දු කෙනෙකුටත් මේක පරිශීලනය කර හැකි ඉතාමත්ම හොඳ ග්‍රන්ථයක් මේ පසුබිම් තොරතුරු හෙළිදරව් කර තිබීම. දැන් අපි ගත්තොතින් එහෙම රුසියානු සාහිත්‍ය කොයිතරම් සිංහල සාහිත්‍යයට බලපාලා තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් සහ ඔබේ අදහස දැනගන්නත් කැමතියි ජගත්. රුසියානු සාහිත්‍ය කොහොමද සිංහල සාහිත්‍යයට කොයිතරම් බලපාලා තියෙනවද කියන කාරණාව.
දිල්රුක්ෂි, රුසියානු සාහිත්‍ය තමයි මම හිතන්නේ විදේශ භාෂාවක් හැටියට සිංහල සාහිත්‍යයට විශේෂයෙන්ම බලපෑමක් කරපු භාෂාව කියලා මට හිතෙනවා. මොකද එක යුගයක් තිබුණා, දැනුත් එහෙමයි, අපි නිකන් පිස්සුවෙන් වගේ රුසියානු පොත් කියවපු යුගය. පද්මහර්ෂ කුරුණගේ, දැදිගම වීරුදෘගු වැනි ලේඛකයන් විසින් කෙලිම රුසියානු භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කර පොත් විශාල ගණනක් තිබෙනවා. මේ පොත් සිංහල භාෂාවට කළ මෙහෙය වගේම සිංහල භාෂාවට කළ බලපෑමත් විශාලයි. වානේ පන්නරය ලැබූ හැටි වගේ කතා නැවත වුණත් අපට කියවන්නට පුළුවන් කතන්දර. මේ වගේ අවස්ථාවක් තමයි මේ පාලිත අපට උදා කරලා දීලා තිබෙන්නේ. සිංහල භාෂාවට කෙලින්ම රුසියානු භාෂාවෙන් පොතක් පරිවර්තනය වීම දැන් සිදුවෙන්නෙම නැති තරම්. මොකද දැදිගම වීරුදෘගු මහතාගේ සහ පද්මහර්ෂ කුරුණගේ මහතාගේ අභාවයන්ගෙන් ඒ අභාවයෙන් පසු ඒ කාර්යය එහෙමම යන හිටිනවා. අද වෙනකොට රුසියානු භාෂාවෙන් පොත් සිංහලයට පරිවර්තනය වෙන්නෙම නැති තරම්. නමුත් පාලිත ගණේවත්න අපට අවස්ථාවක් දීලා තිනවා නැවත වතාවක් සිංහල භාෂාවෙන් රුසියානු පොතක් කියවන්නට.
ඔබට මොකද්ද මේ ග්‍රන්ථය තුළින් දකින ඇන්ටන් චෙකොෆ්ගේ ශෛලිය? එය කොයිතරම් ලාංකික කෙටි කතා ශෛලියට අපිට ගලප ගන්න පුළුවන්ද?
ඔව්, කෙටි කතාව ගැන කතා කරනකොට කෙටි කතාව කියන සාහිත්‍ය ශානරය වැඩි දියුණු කරන්නට නැත්නම් මේක ඔසවා තබන්නට ඉතාම සේවයක් කර ලේඛකයෙක් තමයි ඇන්ටන් චෙකොෆ්. ඔහු දීවත් වෙන්නේ 19 වෙනි සියවසේ වෙනකොට කෙටි කතා කලාව බොහොම ලදරු අවධියක තිබිච්ච කලාවක්. නමුත් ඔහු ඇතුළු තවත් විශාල පිරිසක් හිටියක්. නමුත් ඇන්ටන් චෙකොෆ් විශාල වශයෙන් කෙටි කතා ලිවීම තුළින් මේ කෙටි කතාව කියන සාහිත්‍ය ශානරයේ විශාල වෙනස්කම් කළා. එතකොට පාලිත ගණේවත්ත ඇන්ටන් චෙකොෆ්ගේ කතා 12ක් මේ ආකාරයට පරිවර්තනය කරනකොට අපට දැනෙන්නේ අපි ඇන්ටන් චෙකොෆ්ගේම කතාවක් කියවනවා කියලා. මොකද අපි ඇන්ටන් චෙකොෆ්ගේ කතා මේට පෙර කියවලා තියෙනවනේ දිල්රුක්ෂි, වෙනත් අය පරිවර්තනය කරපු ඔහුගේ කතා අපි කියවලා තියෙනවා.
දැන් උදාහරණයක් විදිහට මේ ග්‍රන්ථයෙන් ගන්න පුළුවන් බල්ලාසම ගැවිතින කාන්තාව 11 වෙනි කෙටි කතාව. අපි මීට කලින් කියවලා තියෙනවා පද්මහර්ෂ කුරුණගේ විසින් රචිත සෝවියට් රුසියන් කෙටි කතා කියන ග්‍රන්ථය ඇතුළත් වෙලා තිබුණා මේ කතාවම. නැවතත් පාලිතයක පරිවර්තනය කරනවා. ඉතින් මේ වගේ කතා අපිට හමු වෙනවා බොහෝ දුරට.
ඔව්, ඒ හැමවීම තුලදී අපට දැනෙනවා අපි මේ ඈත කාලේ වෙනත් අය පරිවර්තනය කරපු ඇන්ටන් චෙකොෆ්ගේ කතාත් පාලිත පරිවර්තනය කරන ඇන්ටන් චෙකොෆ්ගේ කතාත් සංසන්දනය කිරීම තුළින් අපට පේන්නේ පාලිත ඒ කතාවල රසය නොනසා පරිවර්තනය කරලා තිබෙන බව තමයි. මොකද පරිවර්තකයෙකුගේ සුවිශේෂ කාර්යයක් තමයි කාර්යයක් විය යුත්තේ යම් කිසි කෘතියක් සිංහල භාෂාවට කොච්චතරම් සුමට ලෙස හරව ගන්නට පුළුවන්ද කියන කාරණේ. ඔහු මෙහෙම ලියනවා එක තැනක, අනතුරුව කුඩා මාළු අහිනක් ඔහුට මුණ ගැසේ. අඳුරු සිරුරු දකින මාළුවෝ ගල් ගැසුනාක් මෙන් එක්වරම නතර වී වහා පසුපසට හැරි අතුරුදන් වෙයි. මොහොතක් යන්නට පෙර මාළු අහින යලිත් වරක් ඊතල වේගයෙන් ගුසෙප් වටා එක්රොක් වෙයි. සිංහල භාෂාවේ පද තියෙනවා මාළු අහින, ගල් ගැහෙනවා. මේවා ඔහු ඉතාම සුමට ලෙස මේ කතාවට බද්ධ කරගන්න හැටි හරි අපූරුයි. පරිවර්තකයාගේ දක්ෂකම ඒක තමයි, වචනෙන් වචනය සිංහලට හරවනවා වෙනුවට සිංහල භාෂාවේ අපට හුරුපුරුදු ශෛලියට, අපට හුරුපුරුදු සිංහල භාෂාවට මේ කතා හරවා ගැනීම. ඉතින් එතෙන්දී පාලිත දක්ෂ වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
එමනම් දැන් අපි අවස්ථාව ලබා ගන්නවා මේ ග්‍රන්ථයේ නිර්මාපකයා සමගින් වචන කිහිපයක් කතා බහ කරන්න. මේ සාකච්ඡාවට ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා ආයිබෝවන් කියලා.
ආයිබෝවන් දිලක්ෂි.
ඔබ රුසියානු ලේකක ඇන්ටන් චෙකොෆ්ට බොහෝ සෙයින් ආදරය කරන පුද්ගලයෙක් වගේ අපට පෙනී යනවා. මොකද මීට කලින් දෙවතාවක් ඔබ ඇන්ටන් චෙකොෆ්ගේ කතා පරිවර්තනය කළා තියෙනවා. ඇන්ටන් චෙකොෆ් සිය වසරකට පසු කියන කෙටි කතා සංග්‍රහය, ඒ වගේම දොස්තර චෙකොෆ් කියන ග්‍රන්ථය. ඉතින් මේ ඔබේ තෙවන ප්‍රයාමය, ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණ එකතු කළා බිහි කරපු කෙටි කතා සංග්‍රහය ඇනා ගෙලපැළඳ සහ තවත් කතා. දැන් ඔබ මෙතරම්මයි ඇන්ටන් චෙකොෆ්ට ආදරය කරන්නේ? Tolstoy, Gogol, Gorky, Dostoevsky, මේ වගේ රුසියානු බොහෝ ලේඛකයන් අතරතුරේදී ඔබේ අවධානය නිතරින්ම යොමු වෙන්නේ චෙකොෆ්ට. ඇන්ටන් චෙකොෆ්ගේ ඔබ දකින විශේෂත්වය මොකක්ද? ඇයි ඔබ ඇන්ටන් චෙකොෆ්ට මෙච්චර කැමති?
ඔව් දිලුක්ෂ, ඒක බොහොම මේ හොඳ ප්‍රශ්නයක්. මොකද ඇත්තටම මම විතරක් මේ ලංකාවෙත් මේ 27 වසරේ මැදභාගයේ ඉඳලාම ගොඩක් පරිවර්තන වලින්, විශේෂයෙන්ම රුසියානු පරිවර්තන වලින් රුසියානු ලේඛකයන්ගෙන් ගොඩාක් ජනප්‍රිය වුණේ මේ ඇන්ටන් චෙකොෆ්. ගොගොල්ව, ටෝල්ස්ටෝයිව, දොස්තෝස්කීවත් නෙමෙයි. එක හේතුවක් හරියට මම දකින්නේ ප්‍රධාන වශයෙන් දැන් කෙටි කතාවක් මේ ගත්තාම චෙකොෆ්ගේ බොහොම ලේසි කතා කියවන්. ඒ කියන්නේ බොහෝ ඒ කතා කියවන ලේසි වෙන හේතුව ඉතාම සරල බසින් ලිව්වේ. චෙකොෆ්ගේ විශිෂ්ටත්වය තියෙන්නේ තේ භාෂාවේ සරල බව නිසා. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි චෙකොෆ් මහා සම්ප්‍රදායත් වන මහා නායකතා ටෝල්ස්ටෝයිගේ, දොස්තෝස්කී වගේ. නමුත් චෙකොෆ්ගේ කාලේ වෙනකොට ඒ මහා සම්ප්‍රදාය නැතිවලා තිබුණා 1860 ගණන් වල 19 අගභාගේ. ඒ කාලේ කලින් අවස්ථාවක් වුණා ඉතා ලිහිල් කෙටියෙන් ලියන කතා නිපදවීම. චෙකොෆ් එහි විදිහට ආරම්භ කරාට, විශේෂයෙන්ම හාස්‍ය ජනක කතා සතිපතා සංග්‍රහවත් සිය ආරම්භ කරාට, නමුත් ඔහු ඊපස්සේ ලිව නිර්මාණවල කෙටි කතාවල පදනම් වූ දේවල් සමාජ සංස්කෘතික පදනමයි අපේ රටේ ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික පදනම අතර ලොකු සමානත්වයක් තියෙන නිසා සමහරට අපේ මම හිතන සිංහල පාඨකයෝ ඒව කියවනට ඔවුන්ට තේරෙන මේ අපේම දෙයක් වගේ නේද කියවන්නේ කියලා. මොකද අපිත් ඔය ඉඩම් පිම රතලයන්ගෙන් පීඩාවට පත් වෙච්ච ගමන් මේ මිනිස්සු ඉතේ ඒ වගේම තත්ත්වයක් තමයි වහල් භාවයේ තිබිච්ච ඊට පස්සේ මේ රුසියාවේ තිබුණේ. මෙන්න මේ ප්‍රධාන කාරණා දෙක වෙන්න පුළුවන් චෙකොෆ්ට අනිත් ලේඛකයන්ට වඩා. ඒ චෙකොෆ්ගේ පරිවර්තන වලට අපේ සිංහල පාඨකයා කැමති වෙන්න මං හිතන්නේ.
ඔව්, දැන් අපි දන්නවා මේ 1860 දී උපත ලැබපු චෙකොෆ් 1880 ගණන් වල විතර වගේදී තමයි ලේඛනයට ප්‍රවිෂ්ට වන්නේ මේ සාහිත්‍ය සංග්‍රහවලට හාස්‍යජනක කතා, පුංචි කතා රචනෙන්. ඊට පස්සේ මේ චෙකොෆ් යම්කිසි ආකාරයකට භාෂා ශෛලියක්, ලේඛන ශෛලියක් හදාගන්න ඔහුටම ආවේණික වුණා. දැන් මේ ලේඛන ශෛලිය සිංහල භාෂාවට අරගෙනීමේදී ඔබට මොකක්ද බලපාපු අභියෝගාත්මක කරුණු? ඔබ මේක මේ ඍජු පරිවර්තනයක් සිදු කරන්නේ ඇන්ටන් චෙකොෆ්ගේ මේ කෙටි කතා ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා එතනින් සිංහලට ආපු කෙටි කතා නෙවෙයි. එතනදී ඔබට බලපාපු සාධක සහ අභියෝග මොනවද?
මෙහෙමයි දිලුක්ෂේක, මේ මුල් භාෂාවෙන් කිරීමේ ප්‍රධාන මම හිතන මට අභියෝගයක් වගේම ලේසි වුණා. මොකද අවුරුදු ගණනාවක් ඕනම රටක ජීවත් වෙලා රටේ මිනිස්සු කතා කරන මිනිස්සු කතා කරන භාෂාව දැනගත්තාම ඒ ඕන භාෂාවක තියෙනනේ මේ කෝෂාර්ථයේ ඩික්ෂනරියේ මේ සාමාන්‍ය අර්ථයට වඩා මිනිස්සු පාවිච්චි කිරීමෙන් ඒකට අර්ථ එකතු වෙනවා. දැන් අපේ අම්මා, අම්මෝ, අම්මි මොන තරම් අර්ථ එකතු වෙලා තියෙනවද? පුදුමේ, හාස්‍යයේ, උපහාසයේ වගේ නේද? ඒ වගේ මිනිස්සු පාවිච්චි කරන වචන වලට භාවික අරුත් එකතු වෙනවා භාවිතයෙන්. මෙන්න මේවා දැනගන්න පුළුවන් වෙන අවුරුදු ගණනක් ඒ භාෂාව කතා කරන මිනිස්සුත් එක්ක ජීවත් වුණා. ඉතින් මට ඒ අවස්ථාව, ඒ වාසිය ලැබුණා රුසියාවේ අවුරුදු 10ක් විතර ජීවත් වුණ නිසා. ඒක එක හේතුවක්. ඒ නිසා ඊට පස්සේ අභියෝගය තමයි ඒ භාවික අරුත් නිරූපණය කරන සුදුසු වචන සිංහල භාෂාවෙන් තෝරගන්නේ. ඒක අනිත් අභියෝගේ. ඉතින් භාෂා දෙක හොඳට දන්නවනම් මේක ඇත්තම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ මම හිතනවා ඔබ කිව්වාගේම අර ඉංග්‍රීසි භාෂාවට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් අලුත් පරිවර්තනකට වැඩි ලොකු වාසියක් සහ ලොකු නිවැරදි බවක් තියෙනවා. මොකද මම මේ සියලුම කතා ඉංග්‍රීසි භාෂාවෙන් කියවලා බැලුවා මට අහු වුණා ගොඩක්. ඉතාම හොඳ පරිවර්තකයන්ගේ පවා මේ නොයෙක් අඩුපාඩු තිබුණා. නෝක කියන්නේ පාවිච්චි කරපු වචන ඒවාගේ අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන්කම තිබුණා. ඒ මිනිස්සුන්ගේ ඒක භාෂාවක මුල් භාෂාව කතා කරන මිනිස්සුන්ගේ සමාජ තත්ත්වය, ඔවුන්ගේ සංස්කෘතික ආකල්ප දැන ගැනීම. ඉතින් මේක අභියෝගයක්. ඒ වගේ මේ අභියෝගය ජය ගන්න පුළුවන්කම ලැබුණා. නොයිට්නස් පුෂ්කරතා සුලසින් පුෂ්කරතා මතුනාට.
ඔව්, දැන් ඔබ චෙකෝෆ්ට ආදරය කරන ලේඛකයෙක් විදිහට ඇත්තටම මේ ඔහුගේ භාෂා රීතිය, ඔහුගේ කාව්‍යාත්මක ගද්‍ය රචනය සිංහලයට අරගෙනීමේදී ඔබ ඒ අභියෝගය කොහොමද කළමනාකරණය කරගත්තේ?
ඇත්තටම මම බොහොම මේ දැන් චෙකෝෆ් වාක්‍ය ලියලා තියෙන සමහර දිග වාක්‍ය, සමහර කොට වාක්‍ය, සමහර වාක්‍ය 30 කොමා දාලා වෙන් කරලා තියෙනවා. ඊළඟ දිගට වාක්‍යයක් ලියන් කියලා එක් කොට වාක්‍ය කපන. ඒ වගේ යම්කිසි ශෛලියක් තියෙන මම පුළුවන් තරම් ඒ විදිහටමයි මම ලිව්වේ. ඒ කියන්නේ චෙකෝෆ් ලියපු කෙටවාක් කෙටි වාක්‍ය දෙකක් මම එකතු කරන්න බැලුවේ නෑ. සමහර භාෂාවල විශේෂතා තියෙන අවස්ථාවදී සමහර විට ඉතාම දීර්ඝ වාක්‍යයක් කොට කරන්න සිද්ධ වෙනවා. මොකද අපේ භාෂාවෙන් ලියුවොත් ඒක මේ අවුස්සහගත වෙන නිසා. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරේ ඒ ඔහු ලියපු විදිහටම නිවැරදිව ඒක අනුවාද පරිවර්තනය කරන්න. මම අර අනුවාද වචන දැම්මෙත් පරිවර්තනය කියන වචනෙන් වචනය කරන්න එකක් නෙමෙයි. නමුත් ඒක අර්ථය දෙන වචන සුදුසු වචන අපේ සිංහල භාෂාවේ වචන තුලින් හොයාගන්න. ප්‍රස්තාවනාවේ මම සඳහන් කරලා තියෙනවා චිකෝෆ්ගේ භාෂා රීතිය කියලා. ඒකේ තියෙන පොඩි උදාහරණ කීපයක් දක්වලා තියෙනවා කොහොමද මම මේ භාෂා රීතිය හැටගස්සගත්තේ කියලා චිකෝෆ්ගේ
රුසියානු සාහිත්‍යය පිළිබඳව අධ්‍යයනය කරන්නට ඉතාමත්ම වැදගත් වූ කොටසක් මේ ග්‍රන්ථයට ඇතුළත් වෙලා තියෙන. හොඳයි, දැන් ඔබ වසර 10ක් පමණ රුසියාවෙත් ගත කරලා ඒ රුසියානු ජනජීවිතය සහ සාහිත්‍ය පරිශීලනය කරලා මේ සිංහල සාහිත්‍යයට රුසියානු සාහිත්‍යයේ රසය රැගෙන ඉන්න පුද්ගලෙක්. ඒ වගේම ලාංකිකයන්ටත් පරිවර්තන සාහිත්‍ය පිළිබඳව කතා බහ කරද්දී රුසියානු සාහිත්‍යය ඉතාමත්ම සමීප සාහිත්‍යයක්. කාලයක් සෝවියට් රුසියන් මේ වගේ කතා ජනතාව බොහොම ආදරයෙන් වැළඳගත්ත පරිවර්තක කෘති බවට පත් වෙලා තිබුණා. මුල් ලේඛක ලේඛිකාවන් පිළිබඳව ශ්‍රී ලාංකිකයන් අධ්‍යයනය කළා. දැන් සිංහල සාහිත්‍යයට තියෙන රුසියානු සාහිත්‍යයේ බලපෑම පිළිබඳව ඔබගේ අදහස මොකද්ද? ඔබ මේ සංස්කෘතික දෙක, භාෂා දෙක පරිශීලනය කරපු පුද්ගලෙක් විදිහට.
ඇත්තටම විශාල බලපෑමක් තියෙනවා දිල්රුක්ෂි. දැන් ඔබට මතකයි, දැන් විශේෂයෙන්ම අපේ මහා ගක්කරු මාර්ටින් කුසිංහ මහත්මයා බොහොම විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් රුසියානු සාහිත්‍යයේ විශාල යාට බලපෑමක් ඇති වුණා කියලා. ඒ වගේම ගුණදාස සමරසේකරත් ඒ භාගය සඳහන් කළා තියෙනවා. ඇත්තටම මුලින්ම 1940 ගණන් වල මහාචාර්ය ඉදිරි සරච්චන්ද්‍ර ඒපී ගුණරත් ඉස්තෙල්ලාම කරපු පරිවර්තනයක් තමයි අර මේ රුසියානු සහ ෆ්‍රාන්ස් කෙටි කතා. ඒ දවසේ ඉතින් ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම අපේ ලේඛකයන්ගේ වගේ පාඨකයන්ගේ ලොකු ඇල්මක් තිබුණා රුසියානු සාහිත්‍යයට. ඒ වගේම අර ඔබ කිව්ව රුසියානු සෝවියට් දේශීය කාලේ අර රාදුකා ප්‍රකාශකයන් මගින් එහෙම සුදු කළු පොත් බොහොම ලස්සනට මුද්‍රණය කරා මනහර මුද්‍රණයක් අර ඔබ සඳහන් කළ දැඩි ගම්භීරු දෘකෝ පරිවර්තන. ඉතින් ඒ වගේ ලොකු මේ ඇල්මක් ඇති වුණා. ඉතින් තවදුරටත් මුළු ලංකාවේ තනියම මුළු ලෝකෙම මේ කැමැත්ත තියෙනවා. ඉතින් ඒකට හේතුව ඉතින් වෙන්න පුළුවන් මම හිතන්නේ රුසියානු සාහිත්‍යයේ තියෙන මේ සාර්වත්‍රික භාවය මුළු ලෝකේටම ගැලපෙන හැම දිනම කියනකොට මේක අපේ අත්දැකීමක් කියලා මේ ලෝකේ හැම පාඨකයාටම තේරෙන ගතිය වෙන්න පුළුවන්. මම උනත් මේක පරිවර්තනය කරේ මේ වගේ අපිට පේන සිංහල පාඨකයා අතර විශාල කැමැත්තක් තියෙනවා මේ රුසියානු සාහිත්‍යය කියවන්න කියලා. මේක තමයි හේතුව. ඉතින් රුසියානු සාහිත්‍යයේ මේ තරම් මේ ජනප්‍රිය ප්‍රචලිත වීමට අපගේ පාඨකයන් අතර.
හොඳයි, මම අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න කැමතියි. දැන් මේ විදිහට මේ ඇනා ගෙල පැලඳ සහ තවත් කතා කියන කෙටි කතා සංග්‍රහය තුලින් ඒ වගේම චෙකෝෆ් සහ ඔහුගේ ශෛලිය, රුසියානු ජන ජීවිතය, රුසියානු සාහිත්‍ය මේ වගේ ග්‍රන්ථයක් තුලින් ජනතාවට සමීප කරලීම තුලින් ලේඛකයෙක් විදිහට ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මොන වගේ රසයක් ජනතාවට ලබා දීමද?
ඇත්තටම මේ උසස් රසයක් ලබා දී උසස් රසයක් අනිතික මට පෙනී ගිය කාරණයක් තමයි වර්තමානයේ නොයෙක් සාහිත්‍ය ආර නොයෙක් විදිහ ක්‍රම දැන් නූතන වාදයේ කියන පශ්චාත් නූතන වාදයේ මේ අద్భుත වාද නොයෙක් නම් වලින් හැදිච්ච බටහිර රටවලින් පෙමිනිස් දේවල් තියෙනවා. ඒ සමහර සම්ප්‍රදායන් බොහෝ විට ඒ රටවලින් පවා ඉවත් කරපු දේවල්. සමහර විට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච අලුත් සම්ප්‍රදායන් ඒ රටවලින් පවා දැන් බැහැර කරලා තියෙනවා. මගේ මම බොහොම තදින් විශ්වාස කරන දෙයක් තමයි මේ සාහිත්‍ය හැමදාම පවතින එක යථාර්ථවාදී වෙන්න ඕනේ. යථාර්ථවාදී සාහිත්‍ය ලෝකෙට හඳුනා දුන්න ප්‍රධාන පුද්ගලය තමයි ඇන්ටන් චෙකොෆ්. එයාගේ රුසියානු සාහිත්‍යය මම හිතනවා මගේ එකම අරමුණ තමයි අපේ සාහිත්‍ය ශාස්ත්‍රයේ ওই නිකන් වල්මත් වෙන්න කුණු කන්දල් වලින් නරක් වෙන්න නොදී ආරක්ෂා කිරීමේ එකම ක්‍රමය තමයි යථාර්ථවාදී සාහිත්‍ය ප්‍රචලිත කිරීම. ඒ අරමුණෙන් තමයි මම මේ චෙකොෆ්ගේ මේ කතාව මෙහෙම පරිවර්තනය කරන්නේ.
හොඳයි, අද දවසේදී අපි සාකච්ඡා කරමින් මේ පසුවන රුසියානු මුල්බසින් අනුවාදය කරපු ඇන්ටන් චෙකොෆ්ගේ ඇනා ගෙල පැලඳ සහ තවත් කතා කියන කෙටි කතා සංග්‍රහයේ නිර්මාපකයා පාලිත ගණේවත්ත මහතා සමගින් තමයි අපි සාකච්ඡා කළේ. අපි ස්තුතිවන්ත වෙනවා ඔබට මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම තවත් හරවත් රසවත් නිර්මාණ ඔබෙන් පාඨක ජනතාවට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි එමනම් ඔබට බොහොම ස්තුතියි කියමින් සමුදෙනවා. අයිබෝවන්. අවසාන වශයෙන් ජගත් මන් දැනගන්නට කැමති මෙවැනි වූ ග්‍රන්ථ මේ ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවීම, මේවා මෙහි සිටින 11ක් වන සිංහල ජනයාතට පත්වීම, ඒ වගේම මේ නිර්මාණ අපේ ශ්‍රී ලාංකීය අපේ මව්බිමේ සිටින පාඨකයන්ටත් කියවන්නට ලැබෙනවා. මොන වගේ වටිනාකමක් සාහිත්‍යයට එකතු කරනවද මේ වගේ නිර්මාණ තුළින්?
මේ වගේ නිර්මාණ තුළින් සාහිත්‍යයට වන සේවය නම් දිල්රුක්ෂි වචන වලින් කියන්නට බැරි තරම්. නම් වැදගත්ම කාරණය තමයි විදේශගත වෙනකොට බොහෝ අයගේ ලිවීමේ උනන්දුව අඩු වෙනවා, උනන්දුව නැති වෙනවා. නමුත් පාලිත ගණේවත්ත කියන ලේඛකයා තමන්ගේ උනන්දුව රැකගනිමින් අනලස්ස නිර්මාණකාරයේ යෙදෙමින් ඉන්නවා. පාලිත ගණේවත්ත නොකඩවාම නිර්මාණකරණයේ යෙදී සිටීමම ඉතාම වැදගත් දෙයක් හැටියට අපි අගය කළ යුතුයි.
හොඳයි ජගත්, එහෙමනම් අපි සූතිවන්ත වෙනවා ඔබගේ සහභාගීත්වය මෙවර සාකච්ඡාවටත්. ඇන්ටන් චෙකොෆ්ගේ කෙටි කතා කිහිපයක් එකතු කරලා සිඩ්නිවාසි ලේඛක පාලිත ගණේවත්ත විසින් රචිත ඇනා ගෙල පැලඳ සහ තවත් කතා කියන කෙටි කතා සංග්‍රහය විමර්ශනය කරන්නට, විචාරක කාර්යභාරය ඉෂ්ට කරන්නට මෙවරත් SBS සිංහල මැදිරියට පැමිණීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබේ සහභාගීත්වයට ජගත්. අයිබෝවන්.
අයිබෝවන් දිල්රුක්ෂි.
එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා ඇන්ටන් චෙකොෆ්ගේ ඇනා ගෙල පැලඳ සහ තවත් කතා කියන පාලිත ගණේවත්ත අතින් නිර්මාණය වුණු මේ ග්‍රන්ථය පිළිබඳව යම් විමර්ශනයක් කරන්නට ඔබ කැමති නම් පොත පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් SBS සිංහල සේවයට අමතන්න 0939 49 21 69 ලේඛකයාත් එක්ක අපි සම්බන්ධීකරණය කරන්න. තවත් කාරණාවක් මතක් කරන්නට ඕනේ, ඔහු වසර කිහිපයකට කලින් SBS සිංහල සේවයේ සිංහලාංශයේ භාරව සිටපු විධායක නිෂ්පාදකවරයා. ඉතින් සිංහල භාෂාව පිළිබඳවත් ලේඛනය පිළිබඳවත් ඔහු සතුව තියෙන මේ උනන්දුව තවදුරටත් එලෙසම රඳවා පවත්වා ගනිමින් මේ වගේ රසවත් හරවත් නිර්මාණ තවදුරටත් අපට ලබා දේවි කියන විශ්වාසය ඇති කර ගනිමින් එහෙමනම් මෙවර සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට අපි සමුදෙනවා. ඔබ සියලුම දෙනාට බොහොම ස්තුතියි. ලබන මාසෙදිත් නැවතත් හමුයමු. අයිබෝවන්.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.